କରିକି ଆଉ ମାସରେ ଫେରି
ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸ್ಥಾವರ ನಿಯೋಗ ಕಸಿ ವಿಷಯಕ್ಕೆ ವಿಧಿ ವಿಧಾನ ಸಹ ವಿಸ್ಸಾಯ ವಿಷಯಕ್ಕೆ ನವೆಂಬರ್ ವಿಷಯವನ ದಿನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿಷಯ ಸಮ್ಮತಕರಣಲ ಯೋಜನಾವೇ ಕುಮಕ್ ಸಂಧಾನದ ವಿಸ್ಸಾಯ ವಿಷಯಕ್ಕೆ ಡಿಸೆಂಬರ್ ಹಾಯವನ ದಿನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿಷಯ ಸಮ್ಮತಕರಣಲದ ಯೋಜನಾ ಪ್ರಕಾರ ಬ್ಯಾಂಕುಕರಣೆ ಸಹ ಮೌಲ್ಯ ಸೇವಾ ಪಿಲಿಮದ ಕಾರಕ ಸಭಾವೆ ಸೇವೆ ಸಂಧಾನ ಮತ್ತು ಸಂಧಾನ ಮಂತ್ರಿ ವರೆಯನ್ ತೇರಿಂ ಕಾರಕ ಸಭಾ ವಿಷಯ ನಮಕರಣಲದ ದನ್ನು ಕೆಮೆತ್ತೆ ಕರು ಶೆಹಾನ್ ಸೇಮ ಸಿಂಗ ಮೆತ್ತುಮ ಅನುಪ ಪೆಸ್ಕೋಲ್ ಮೆತ್ತುಮ ಶಮಾಲ್ ರಾಜಪಕ್ಷ ಮೆತ್ತುಮ ಗ್ರಾಮೀಣ ಲೋಗ್ಯ ಮೆತ್ತುಮ ಸಂಪತ್ ಅತುಗೋರ್ಲ ಮೆತ್ತುಮ ಸಂಜೀವ್ ಎದಿರಿಮಾನ ಮೆತ್ತುಮ ಕರುಣಾದಾಸ ಕುರಿತು ಕುಮಾರ್ತಿನ ಕೋಕಿಲಾ ಗುಣವಾದನೆ ಮೆತ್ತಿನಿ ಮುದಿತಾ ಪಿಶಾಂತಿ ಮೆತ್ತಿನಿ ಗರು ಯದಾಮಿನಿ ಗುಣವಾದನ ಮೆತ್ತುಮ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸ್ಥಾವರ ನಿಯೋಗ ಕಸಿ ವಿಸ್ತುನಿ ವಿಧಿ ವಿಧಾನ ಸಹ ವಿಸ್ಸಾಯ ವಿಸ್ತೆಗೆ ನವೆಂಬರ್ ವಿಷಯವನ ದಿನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಮ್ಮತಕನಲ್ಲದ ಯೋಜನಾವೇ ಕುಮಕ್ ಸಂಧಾನ ತಿಬ್ಬನದ ವಿಸ್ಸಾಯ ವಿಸ್ತೆಗೆ ಡಿಸೆಂಬರ್ ಹಾಯವನ ದಿನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿಷಯ ಸಮ್ಮತಕನಲ್ಲದ ಯೋಜನಾ ಪ್ರಕಾರ ಆರ್ಥಿಕ ಸ್ಥಾಯೀಕರಣ ಪಿಲಿಬಂಡ ಕಾರಕ ಸಭಾವೆ ಸೇವೆ ಸಂಧಾನ ಮತ್ತು ಸಂಧಾನ ಮಂತ್ರಿಯವರೇ ತೇರಿಂ ಕಾರಕ ಸಭಾ ವಿಷಯ ನಮಕನಲ್ಲದ ಬಹು ದನ್ನು ಕೆಮೆತ್ತಿಮಿ ಕರು ಶೆಹಾನ್ ಸೇಮ ಸಿಂಗ ಮೆತ್ತುಮ ತಾರಕ ಬಾಲಸೂರ್ಯ ಮೆತ್ತುಮ ನೀತೀಚ ಪವಿತ್ರ ವನ್ಯಾರಚಿ ಮೆತ್ತಿನಿ ಸಿ ಬಿ ರತ್ನಾಯಕ ಮೆತ್ತುಮ ನೀತೀಚ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮೆತ್ತುಮ ಜೀವನ್ ತೊಂಡಮನ್ ಮೆತ್ತುಮ ಅಖಿಲ ಎಲ್ಲಾವಳ ಮೆತ್ತುಮ ಕುಮಾರ್ ಸಿ ರತ್ನಾಯಕ ಮೆತ್ತುಮ ಆಚಾರ್ ರಂಜಿತ್ ಭಂಡಾರ ಮೆತ್ತುಮ ಗರು ಮರ್ಜಾನ್ ಫಲೀಲ್ ಮೆತ್ತುಮ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸ್ಥಾವರ ನಿಯೋಗ ಕೃಷಿ ವಿಷಯಾತ್ರೆಯೇ ವಿಧಿ ವಿಧಾನ ಸಹ ವಿಸಿದೆಗೆ ನವೆಂಬರ್ ವಿಷಯವೆಂದಿನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿಷಯ ಸಮ್ಮತಕರಲ್ಲದ ಯೋಜನಾವೇ ಕುಮಕ್ ಸಂಧಾನ ತಿಮುನದ ವಿಸ್ಸಾಯ ವಿಸಿದೆಗೆ ಡಿಸೆಂಬರ್ ಹಾಯವನ ದಿನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿಷಯ ಸಮ್ಮತಕರಲ್ಲದ ಯೋಜನಾ ಪ್ರಕಾರ ಕ್ರಮ ಸಹ ವಿಧಿ ಪಿಲಿಮದ ಕಾರಕ ಸಭಾವೇ ಸೇವೆ ಸಂಧಾನ ಮತ್ತು ಸಂಧಾನ ಮಂತ್ರಿಯವರೇ ಅಂತ ಏರಿಯಂ ಕಾರಕ ಸಭಾ ವಿಷಯ ನಮಕರಲ್ಲದ ಬಹು ದಂಡನು ಕೆಮೆತ್ತಿವಿ ಸಂಜಿತ್ ಸಿಂಬಲಾಪಿಟಿ ಮೆತ್ತುವ ನೀತಿಜ್ಞ ಶಿಶಿರ ದಯಪಡಿ ಮೆತ್ತುಮ ಸಸೀಂದ್ರ ರಾಜಪಕ್ಷ ಮೆತ್ತುಮ ಜಾನ್ಸನ್ ಫೆಂಡ್ ಮೆತ್ತುಮ ವಜ್ರ ಅಭಯೋಧನ ಮೆತ್ತುಮ ಮಹಿಂದಾನಂದ ಅರುಗ್ಯಮಗೆ ಮೆತ್ತುಮ ನಾಲಕ ಭಂಡಾರ ಕೋಟೆಗುಡ್ಡ ಮೆತ್ತುಮ ನಿಪುಣ ರಣವಕ ಮೆತ್ತುಮ ಸಮಂ ಪಿ ಹೇರತ್ ಮೆತ್ತುಮ ಮಂಜುಳಾ ದಿಸಾನಾಯಕ ಮಹತ್ತುಮ ಅದು ದಿನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ರಸೀಮ ಅವಸಾನ ಪಶು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಅಂಕ ಏಕತರಣ ಕಾರಕ ಸಭಾ ಕಾಮರೇದಿ ಪ್ರಯತ್ನ ಪೊದು ರಾಜ್ಯ ಮಂಡಳಿಯ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಂಘವೇ ಶ್ರೀಲಂಕಾ ಸಾಕಾವ ಅಂತರ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಂಘವೇ ಶ್ರೀಲಂಕಾ ಕಂಡಾಯಂ ಸಹ ಸಾಕ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಂಘಮೇ ಶ್ರೀಲಂಕಾ ಸಾಕಾವ್ಯನ ಸಂಘಮ್ಮಳಿ ಏಕಾಬದ್ಧ ವಾರ್ಷಿಕ ಮಹಾಸಭಾ ರಸೀಮ ಸಹಭಾಗಿ ಸಿಯಲುಮ ಗರು ಮಂತ್ರಿಯವರಿಗೆ ಇಲ್ಲಾಸಿತಿ ದಿಪಿಲೇಖನಾ ದಿಪಿಲಿ ಗಣ್ಯಂ ಸೌಖ್ಯ ಮತ್ತು
ಕಥಾನಾಯಕ ತುಮನಿ ದೇದಾಸ್ ದಹಾತ್ ವಾರ್ಷಿಕ ಸಂಧ ಹೋಮಿಯೋಪತಿ ವೈದ್ಯ ಸಭಾ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾ ಮಾಮಿ ದಿಪಾತ್ ಕರ್ಮಿ ಮೇಮು ವಾರ್ತಾವು ಸೌಖ್ಯ ಕಟುತ್ತಿ ಪಿಲಿಬಂದು ಅಮಾತ್ಯಾಂಶ ಉಪದೇಶ ಕಾರಕ ಸಭಾವಿತ ಯುಮಕುಲಿತಿಯ ಯೋಜನಾ ಕರ್ಮಿ
ಕರು ವ್ಯವಿಲಿ ಕರ್ಮ ಅಂತ ಮತ್ತು
ಕರು ಕಥಾನಾಯಕ ತುಮನಿ ದೇದಾಸ್ ದಾಸಿ ಸಹ ದೇದಾಸ್ ದಾಹತ ವಾರ್ಷಿಕ ಸಂಧ ತಲ್ ಸಂವರ್ಧನ ಮಂಡಳಿ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾ ಮಾಮಿ ದಿಪಾತ್ ಕರ್ಮಿ ಮೇಮು ವಾರ್ತಾ ವ್ಯವಿಲಿ ಕರ್ಮ ಅಂತ ಕಟುತ್ತಿ ಪಿಲಿಬಂದು ಅಮಾತ್ಯಾಂಶ ಉಪದೇಶ ಕಾರಕ ಸಭಾವಿತ ಯುಮಕುಲಿತಿಯ ಯೋಜನಾ ಕರ್ಮಿ
ಅಜಯ್ ಮುದಲ್ ಬಿಂದ ಕಾರಕ ಸಭಾ ವಾರ್ತಾ ದೇಖಾಕ್ಯಮ ಕಾರಕ ಸಭಾ ಸಭಾಪತಿ ಗರು ಹರ್ಷಡ್ ಸಿಲ್ಲಾ ಮೆತ್ತುಮ ವಿಷಯ ತಿಳಿಗಣ್ಯ
ಗರು ಕಥಾನಾಯಕ ತುಮನಿ ವಾರ್ತಾ ದೇಖಾ ತೀನ ಪಲವೆನೇಗ ರಜೆ ಮುದಲ್ ಪಿಲಿಬಂದ ಕಾರಕ ಸಭಾ ವಿಧಿ ಒಮ್ಮುಖದ ವಿಶಿಷ್ಟ ಮುದಲ್ ವಾರ್ಷಿಕ ಸನಾವಣೆ ಆಯವ ಅಸ್ತಮೆಂತ್ ಪಿಲಿಬಂದ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸ್ಥಾವನಿಕ ಏಕಸಿ ವಿಸಿಕಾಯಿ ಪಹ ದೇಖಿ ಮುದಲ್ ವೆನ್ ಕಿರಿಮ ಆಂಡುವೆ ಪ್ರತಿಪತ್ತಿ ವಲ್ಟ ಅನುಕೂಲವನ್ನೇ ಧ್ಯಾನ ಸಂಬಂಧವು ಏಹಿ ಕಾರಕ ಸಭಾ ಮಾಹಿತಿ ಕ್ಯಾಮತಿ අපිට මේ ඉතාමත්ම කෙටි කාලයකින් අපි මේ පිටු 72ක වාර්තාවක් IPS ආයතනත් සමග ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි සිංහල හා දෙමළ මේ ට්‍රාන්ස්ලේෂන් එක අපි අප්ලෝඩ් කරනවා මේ මේ වෙබ්සයිට් එකට බොහොම සුදී මේකේ අපි මේ පිටු 72කින් එක පිටක සමරයක් තියෙනවා මේක අවශ්‍යයි කියවන්න එක අපි හෑන්ඩ්සට් ගත කරන්න කියලා ඉල්ලා සිටිනවා විධායක සාරාංශය විසිතුනේ අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමග ගැළපේද යන්න පිළිබඳව මෙම වාර්තාවේ අන්තර්ගත වේ 22 අගෝස්තු සහ නොවැම්බර් මාසයන්හි ඉදිරිපත් කළ 22 අතුරු අයවැය සහ 23 අයවැය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති අන්තර්ගත වේ සමාජ වෙළඳපොළ ආර්ථිකය යන සංකල්පය මත සැකසුණු මෙම අයවැය ප්‍රධාන අභිමතාර්ථ ත්‍රිත්වයකින් සමන්විත වේ. 1. අපනයන කේන්ද්‍රික ආර්ථිකය. 2. පරිසර හිතකාමී නිල හෘදී ආර්ථිකය සහ 3. ඩිජිටල් ආර්ථිකය. මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන අවස්ථා ප්‍රසාරණය කිරීම, නව අපනයනයේ විවිධාංකරණය, ඍජු විදේශ ආයතන වැඩි කර ගැනීම සහ අන්තර්ජාතික වශයෙන් තරඟකාරී ඉහළ කුසලතාවයකින් යුතු ශ්‍රම බලකායන් නිර්මාණ කිරීම මෙහිදී විශේෂයෙන්ම යෝජනා වී ඇත. එමෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ඉතා දැඩි ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමද යෝජනා 23 යෝජනාවල අඩංගු වේ. 23 අයවැය හරහා පුළුල් ප්‍රතිපත්තිමය දිශානතයක් අන්තර්ගත වී තිබුණද රජයේ වියදම් රටාව තුළ පැහැදිලි වෙනස්වීමක් මෙහිදී යෝජනා වී නොමැත. ගරු කතානායකතුමනි, මෙම අයවැයෙන් වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයන් වෙනුවෙනි. සමස්ත අයවැයෙන් 23.4%, මුදල් ආර්ථික සායිකාන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යාංශ 16.8%, ආරක්ෂක අමාත්‍යාංශ සඳහා 11.2%, ගමනාගමන හා මහාමාර්ග අමාත්‍යාංශ සඳහා 10.2% වශයෙන් වෙන් කර ඇත. වාණිජ අටතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කරනු ලබන විශාල මූලධන වියදම් වෙන්කිරීම මහා මාර්ග හා ගමනාගමන ක්ෂේත්‍රය සඳහා වෙන්කර ඇති අතර සමස්ත මූලධන වියදමෙන් 26.4%, වාරි මාර්ග සඳහා 6.1%, ජල සම්පාදනය හා සනීපාරක්ෂාව සඳහා 6%, නාගර සංවර්ධන හා නිවාස ක්ෂේත්‍ර සඳහා 3.6%, විදුලි බල හා බලශක්ති සේන්ද සඳහා 3%, වරාය හා ගුවන්තොටුපළ ක්ෂේත්‍රය සඳහා 0.2% වශයෙන් අනිකුත් ක්ෂේත්‍රයන්සි අතර සුළු වශයෙන් ප්‍රතිපාදන වෙන් වී ඇත. සමාජයේ යටිතල පහසුකම් සංවර්ධනයට උපකාර කිරීම සඳහා අයවැයෙන් සිදු කර ඇති වෙන් කිරීම ද සීමිතය. සෞඛ්‍ය සමස්ත අයවැයෙන් 8.8%, සහ අධ්‍යාපනය සමස්ත අයවැයෙන් 6.3% පිළිබඳ වගකීම් දරන අමාත්‍ය සහ සඳහා වැඩි මුදලක් වෙන් වී ඇත්තේ එම අමාත්‍යාංශවල වැඩි රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් සේවය කරන බැවිනි. සත්‍ය වශයෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අංශවලට සමස්ත වියදම් දලශේෂය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 1.48 සිට 1.43 ලෙසින්ද 23 වසරේ අඩුවීමක් පෙන්වන අතර අධ්‍යාපනය සඳහා වන ආයෝජනය 1.2 සිට 1.66 දක්වා පහත වැටීමක් පෙන්නුම් කරයි. පැවති ස්වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදයේ හේතුවෙන් සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල පසුබෑමක් පෙන්නුම් කරන තත්ත්වයක් යම් ප්‍රගතියක් අත්කර ගැනීමට මෙම අංශ සඳහා වැඩි වශයෙන් උපාය මාර්ග මැදිහත් වීම සහ සහාය අත්‍යවශ්‍ය වී තිබේ. සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් මූලික වගකීම උසුලන අමාත්‍යාංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහා සමස්ත අයවැයෙන් වෙන් වී ඇත්තේ 1.93% පමණි. 22 වසරේදී 2.43% වූ සමාජ ආරක්ෂණය සඳහා වන වෙන් කිරීම 23 වසරේ 1.92% දක්වා පහත වැටි ඇත. දුගී භවෙන් පෙළෙන්නන් ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති තත්වයක උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන හා වඩාත්ම අවදානම් සහිත පිරිස්වත අයවැයෙන් ලබා දී ඇති සහන ප්‍රමාණවත් නොවේ. අවසාන වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඵලදායිතාවය හා තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රකාශිත ප්‍රතිපත්තිමය විධානයන් සහ ඒ සඳහා ගැලපෙන අයවැය වියදම් ප්‍රතිපාදන අතර නොගැලපීම සඳහා හේතු දෙපැත්තෙන් බව පෙනී යයි. පළමුව, පවතින ආර්ථිකයේ දරුණු මූල තත්වයක් මගින් අදහස් කරනු ලබන්නේ සතු ඇති සීමිත සම්පත් සංචිතය පවතිනුවේ රජයේ මෙහෙයුම් ආවරණය කිරීම සඳහා පමණක් බවයි. මුදල් වෙන් කිරීම නොසලකා හැර ඇති සමහර නිශ්චිත යෝජනා කෙරෙහි අවධානය යොමු කරන ලබන ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයන් කිසිවක් නොමැති වීමෙන් මෙය පැහැදිලි වේ. දෙවනුව, අවශ්‍ය සම්පත් අත්‍යතිව නොතිබීම හේතුවෙන් බොහෝ මූලික ප්‍රතිසංස්කරණ යෝජනා අධික මූල්‍යබර බැරීමට සිදු නොවන නියාමන සහ ආයතනික ප්‍රතිසංස්කරණ වලට සීමා වේ. එබඳු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් එම ප්‍රතිසංස්කරණ මගින් ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය සහ වර්ධන අපේක්ෂාවෙන් ශක්තිමත් කිරීම සඳහා හැකියාවක් ලැබෙන බව සඳහන් කළ යුතුය. මේක අපේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව දරු කතානායකතුමනි. දෙවැනි වාර්තාව තමයි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වෙත යොමු කරන ලද 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියමය සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග. අපි මෙ දැඩි කොන්දේසි මත සමත කරා. ඒ කොන්දේසි දෙකක් තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව මේ කසිනෝවලට ලයිසන් දෙන්න තමයි මේක ගෙනාවේ. අපි ඒකට දැඩිවම විරුද්ධ වුණා. ඊට පස්සේ අපි කිව්වා අපි මේක දෙන්න නම් නියාමන අධිකාරියක් කවදද පිහිටවන්නේ, කවුද ඒකට වග කියන්නේ, මොනවද තියෙන වගකීම් කියලා අපව දැනුවත් කරලා එන්න කියලා. ඊට පස්සේ ඔවුන් කිව්වා ඔවුන්ට 24 අවසාන වෙනකන් අවශ්‍යයි කියලා. ඒක අපි ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023 සැප්තැම්බර් මාසේ 30 වෙනකොට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා කැසිනෝ නියාමන ආයතනයක් නිර්මාණය කරනවා කියලා ඒ දීපු පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවය සඳහා අපි මේ අනුමැතිය දීලා තියෙනවා. හැබැයි කරු කතානායකතුමනි, මම ඒක සභාගත කරනවා, හැන්සාඩ් ගත කරන්න කියලා. ඒක අස්සම් කරලා අපි අරගෙන තියෙනවා. අපි දිගින් දිගටම මාසයක් හැම මාසෙම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා, මොනිටර් ඉවැලුවේෂන්, මේ කට්ටිය මේක කරනවාද කියලා. ගරු කතානායකතුමනි, මේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න ඕනේ කියන එක මම ඔබතුමාට ඉතාමත්ම වගකීමෙන් කියනවා. මොකද ව්‍යවස්ථාව 148 යටතේ අපිට පාර්ලිමේන්තුවට තමයි මේ බලය තියෙන්නේ. ඒ බලය යටතේ අපි ඔවුන්ගෙන් අස්සන් නැතිව ලේඛනයක් අරගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක විය යුතුමයි ගරු කතානායකතුමනි. It has been sent to us by the Deputy Secretary of the Treasury. We are after amendments. We are making it available. We are tabling it. We want it in the Hansard. Thank you very much, Honorable Speaker.
Thank you. Petsam piliganne viduru ikkonaayaka mettuma.
Garu kathanaayaka thumani. Porana veralla hina kanattapara anka 9 darana sthaneye padinchi SKA Pushpakumara mahatagen labunu pessama piligannu.
අනිත්‍යඹලා පිටියේ මැතිතුමා.
කරු කතානායකතුමනි, උත්සාහ පිටියේ ගල්ලතර පාර අංක 15 රත්න හાર્ඩ්වෙයාර් යන ලිපිනෙහි පදිංචි W තිලකරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නයේ විපක්ෂ නායකතුමා.
කරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරයක් මත කරුණු දෙකක් ඊට පෙර සඳහන් කරන්න අවසරය ලබා දෙන්න. ගරු අධ්‍යාපන ඇමතිතුමා හැටියට සුසිල් ප්‍රේමජනත මැතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන්කෝරළේ දරණීගල ප්‍රදේශයේ පිහිටාත වෙනස් සිරි සමන් විද්‍යාලයක ජාතික පාසලක් 75 සංවත්සරයේ සැමරුවා. දරණීගල ජාතික පාසලක්. අපි ඒකට බස් රථයකුත් පරිත්‍යාග කර පහුගිය දිනක ඔබතුමන්ලාගේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අපි අධ්‍යාපන ශේෂ්ත්‍රයට උදව්වක් හැටියට මතක් කරන්න කැමති බස් රථ 42ක් දෙවන විට 1,1992ක් වටිනා අපි පරිත්‍යාග කළ දෙන නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න. හැබැයි කනගාටුදායක කාරණාව ගරු අමාත්‍යතුමනි, මේ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විද්‍යාගාරය වහල කඩන් වැටිලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා 75 සංවත්සර වෙනුවෙන් ඒක ඉදි කරලා දෙන්න. ඒ වගේම උසස් පෙළ විද්‍යා විෂයට ගුරුවරු හිඟයි. එකමක ගුරුවරයා ඉන්නේ 4 ඉන්න ඕන තැනක. පාසල් සංවර්ධන සමිතිය තමයි මේ මුදල් ගෙවලා විශ්‍රාමික ගුරුවරයෙක් සහ සංවර්ධන නිලධාරිවරයෙක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඔබතුමාගේ අවධානයකට යොමු කරනවා. දෙවෙනි කාරණාව 27-2 ප්‍රශ්නයට පෙර ගරු සභානායකතුමනි, ඔබතුමාටත් මේ සභාවටත් රටටත් අපි ඉදිරිපත් කරා මේ විදුලි බිල වැඩි කිරීම ගැන. කැබිනට් මණ්ඩලයේ අවස්ථා දෙකදී මේක වැඩි කරනවා කියලා රටට දැනුම් දීලා තිබෙනවා. අතරම ඔබතුමත් එකට විරුද්ධව මේ සභාවේදී කතා කරා, මේක දරා ගන්න බැරි දෙයක් කියලා. මේක විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ විභාග සමයටත් බරපතල ලෙස බලපානවා කියන කාරණාව. දැන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියනවා එහෙම වැඩි කිරීමක් ගැන ඒගොල්ලෝ දන්නෙත් නැහැ, ඒගොල්ලොන්ගෙන් අහලා තමයි මේක ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව. මම ඔබතුමාට කියන්න කැමති, ඇත්තටම මිනිසුන්ට මේ දැන් දරා ගන්න බෑ. මේ ජීවිතය පීඩනකාරී අසහනකාරී තත්ත්වයන් රාශියක් නිර්මාණය වෙලා තිබෙන්නේ. මිනිස්සු ඇත්ත වශයෙන්ම අමාත්‍යතුමනි, මේ පාලකයන්ට නොතේරුණට මිනිස්සු බොහොම දුකෙන් ඉන්නේ, මිනිස්සු හාමතේ ඉන්නේ. මේ වගේ වෙලාවක මේ විදුලි බිල වැඩි කිරීම වහාම නතර කරන යෝජනාව මම ඔබතුමාට කියනවා එලිපිටම මේ සභාවේ අද ප්‍රකාශයක් කරන්න. මේක කරන්න නැහැයි කියලා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ඒ දේ කරන්නයි කියලා. ගරු කතානායකතුමනි, පසුගිය වසර තුන තුළ ආණ්ඩු අනුගමනය කළ ප්‍රායෝගික නොවන ක්‍රියාමාර්ග හමුවේ මෙරට ජනතාව අද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. අද වන විට පුද්ගලයෙකු ලබන ආදායම සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. අප රටේ ජනගහනයෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් මෙම වසරේදී දරිද්‍රතාවයට පත්විය හැකි බව ලෝක බැංකුව පුරෝකථනය කරනවා. ලෝක බැංකුව එසේ කියනකොට තේරාදෙනිය විශ්වවිද්‍යාලයේ Department of Economics and Statistics ඒකේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරේ වසන්ත අතුකෝරාල මැතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා, මේ රටේ දුප්පත් ප්‍රජාව 30 ලක්ෂයේ සිට 96 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා තිබෙනවා කියන කාරණා. මේ රිසර්ච් එක කරලා තියෙන්නේ තේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තවත් ආචාර්යවරුන් කණ්ඩායමක්, මුදිත කරුණාරත්න, තිලක් බණ්ඩාර, ශ්‍යාමන්ත සුබසිංහ, ලක්ෂිකා විරාගොඩ යන ඒ මහාචාර්යතුමන්ලා සහ තුමියන්ලාගේ මූලිකත්වය. ඒතර මේ රටේ දරිද්‍රතාවය බරපතල ප්‍රශ්න බවට පත් වෙලා තිබෙනවා. ඉන්කම් පවටි, ආදායම් දරිද්‍රතාවය, කන්සම්ෂන් පවටි, පාරිභෝජන දරිද්‍රතාවය, සේවිංස් පවටි, ඉතිරි කිරීමේ දරිද්‍රතාවය, ඉන්වෙස්ට්මන්ට් පවටි, ආයෝජන දරිද්‍රතාවය. මෙන්න මේ තත්ත්වයන් නිසා අපේ රටේ මේ දරිද්‍රතාවය කියන ප්‍රශ්නය උග්‍ර බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එපමණක් නොව පෞල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින්, ෆැමිලි හෙල්ත් බියුරෝ එක විසින් මෑතකදී සිදු කළ සමීක්ෂණයක් මගින් මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 43.4%කට පෝෂණ ඌනතා ඇති බවට හෙළි වෙලා තිබෙනවා. මෙම තත්ත්වයන් ඇතිවීමට කෝවිඩ් වසංගතයේ යම් බලපෑමක් ඇති කළද වැඩි වශයෙන් මේ සඳහා හේතු වූයේ විනිමය අනුපාත බලෙන් රඳවා ගැනීම, අනවශ්‍ය ලෙස මහා පරිමාණයේ ව්‍යාපාරිකින්ට ලබා දුන් බදු සහන වැනි ආණ්ඩුවේ දුර්වල ප්‍රායෝගික නොවන තීරණ හා වැරදි ක්‍රියාකලාපයන් නිසා රට බංකොලොත් වීම බව කාටත් රහසක් නොවේ. කෙසේ නමුත් සෑම එක්ව මෙම අරුබුදෙන් අප රටත් සමස්ත ජනතාවත් මුදා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. ආර්ථිකයේ යළි යථා තත්ත්වයට පත් කළ යුතු තිබෙනවා. ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්නයක් හැටියට දුප්පත්කම වැඩිවීමේ ප්‍රශ්නය සලකලා බලලා මම මේ අවස්ථාවේ 5 ප්‍රශ්න ඉදිරිපත් කරනවා. උද්ධමනයේ ශීඝ්‍ර ඉහළ යාම මෙරට සමස්ත ජනතාවගේ ක්‍රය ශක්තිය අඩු වීමටත්, උපයන ආදායම් මගින් මූලික පාරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු වීමත් නිසා දරිද්‍රතාවයට තල්ලු වීම සිදු වී තිබෙනවා. පසුගිය වසර දෙක තුළ උද්ධමනයේ ඉහළ යාම නිසා දුගී භාවයට පත් වූ පිරිස කොපමණද සංඛ්‍යාත්මකව මේ සභාවට ඉදිරිපත් කරන්නේ? ඒ කොපමණ ප්‍රමාණයක්ද? ඒ පිළිබඳව ගණනය කිරීමක් සිදු කර තිබේද? මෙරට දරිද්‍රතාවය සහ ආහාර සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් යාවත් කාලීන නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා සංගණනයක් සිදු කිරීමට රජය අපේක්ෂා කරන්නේද? ඒ කවදාද? මොකද ඔබතුමාම හොඳින් දන්නවා මම මුදල් උපදේශක සභාවේ ඔබතුමාගෙනුත් නිලධාරීන්ගෙනුත් ප්‍රශ්න කරනකොට 2019 පස්සේ හරියාකාර සංගණනයක් දුප්පත්කම පිළිබඳව කරලා නැහැ. දුප්පත්කම පිළිබඳව හරියාකාර සංගණනයක් නොකර කොහොමද සෝෂල් ප්‍රොටෙක්ෂන් ප්‍රෝග්‍රෑම් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කරන්නේ? වසර 23ක් පමණ පැරණි සමෘද්ධි ව්‍යාපාරයට දිලිඳු පවුල් 118ක් පමණ ඇතුළත් වෙනවා. සමෘද්ධි වැඩසටහන මගින් මෙම දීර්ඝ කාලය තුළ ආර්ථික වශයෙන් සවිබල ගැන්වූ පවුල් ප්‍රමාණය කොපමණ? සමෘද්ධි දීමනාව අපේක්ෂාවෙන් මේ වන විට පොරොත්තු ලේඛනයේ කොපමණ සංඛ්‍යාවක් සිටීද? රටේ වත්මන් ආර්ථික තත්ත්වයේ හමුවේ සමෘද්ධි දීමනාව හිමිය යුතු පිරිසේ කිසියම් වැඩිවීමක් සිදු වී ඇද්ද? ආණ්ඩුව මෙරට සමෘද්ධිලාභීන් සම්බන්ධයෙන් නව සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වෙනවා. එවැනි සංගණනයක් සිදු කිරීම තුළින් රජය අපේක්ෂා කරන්නේ කුමක්ද? දැන් ඔබතුමා හොඳින් දන්නවා ලෝක බැංකු සංගණනයක් හරහා බොහොම පැහැදිලිව කියලා තියෙනවා සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසුකම් තිබෙන 58%කට සමෘද්ධි ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්සස් වලට බජට් එකෙන් 20%කට වැඩි ප්‍රමාණයක් කැප වෙනවා කියලා. මම කැමතියි මේ தත්ත්වය තුළ ඔබතුමාගේ පිළිතුරු මේ ගැටලුව වලට. කොරෝනා වසංගතයේ අවස්ථාවේදී ආර්ථික සහන සැලසීම සඳහා පවුල් ලක්ෂ 50කට පමණ රුපියල් 5000 දීමනාව අවස්ථා කිහිපයක විශේෂයෙන්ම මැතිවරණ ආසන්නයේදී බෙදා දීම සිදු කරනු ලැබුවා. මේ සඳහා සමෘද්ධි පනතේ අදාළ ප්‍රතිපාදන වලට පටහැනිව අතිවිශාල සමෘද්ධි තැන්පතු මුදල් ප්‍රමාණයක් ආණ්ඩුව ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා. මෙමගින් සමෘද්ධි බැංකු ගණනාවක් දැඩි ලෙස පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඔබතුමා හොඳින් දන්නවා අර 5000 කොටස් බෙදුවේ සමෘද්ධිලාභී 18 ලක්ෂ පමණ ප්‍රජාවගේ අනිවාර්ය ඉතිරි කිරීම් වලින්. දැන් ඒ ඉතිරි කිරීම් වලින් ගත්ත සල්ලි ආපහු ප්‍රතිපූර්ණ කරලා තිබෙනවද කියන එක මම අහන්න කැමතියි. එලෙස ලබාගත් සමස්ත මුදල කොපමණද? සමෘද්ධි බැංකු වලින් 5000 ගෙවන්න ගත්ත මුදල කොපමණද? ඒ නැවත සමෘද්ධි වැඩසටහන සඳහා අදාළ පොලී මුදල් සමග ප්‍රතිපූර්ණය කිරීමට රජයේ කටයුතු කරන්නේද? ඒ කෙසේද? ඒ කවදා වන විටද? මෑතකදී පවුල් සෞඛ්‍ය කාර්යාංශය Family Health Bureau විසින් සිදු කළ සමීක්ෂණය මගින් මෙරට වැඩිම පෝෂණ ඌනතා සහිත දරුවන් වාර්තා වන දිස්ත්‍රික්කද හඳුනාගෙන තිබෙනවා. එම එක් එක් දිස්ත්‍රික්ක මට්ටමින් රාජ්‍ය හා අන්තර්ජාතික සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් රජය හඳුනාගෙන තිබේ. මන්ද පෝෂණයෙන් පෙළෙන අවුරුදු 5ට අඩු දරුවන් සිටින පවුල්වලට එම දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය ලබා දීම සඳහා වූ යම් විධිමත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන්නේද? ඒ කුමක්ද? ඒ සඳහා මේ වන විට ගෙන ඇති පියවර කවරේද? ඒ වගේ මම ඔබතුමාට මේ අවස්ථාවේ අවධාරණය කරන්න කැමති විශේෂයෙන්ම රටේ බහුතර ජනතාවක් අද දුප්පත්කමෙන් පෙළෙනවා, දිලිඳු භාවයෙන් පෙළෙනවා. මම මීට පෙර විග්‍රහ කරපු ආකාරයට අපි බලාපොරොත්තු වෙන ආණ්ඩුවෙන් බොහොම පැහැදිලි උත්තරයක්, මොකක්ද මේ දුප්පත්කම කියන ප්‍රශ්නයට, මේ වර්ධනයට, මෙහි සංඛ්‍යාත්මක වර්ධනයට ඔබතුමාලා ගන්න පියවර මොකද්ද වැඩපිළිවෙල? ඒ වගේම කවදද දුප්පත් ප්‍රමාණය සොයා ගැනීමේ විධිමත් සංගණනීය ක්‍රියාත්මක කරන කටයුතු කරන්න? ස්තුතියි.
අරු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මැතිතුමාගේ අද දින අසන ලද 27 ප්‍රශ්නයට පිළිතුරු ඉදිරි දිනකදී ලබා දෙන බවට දැනුම් දීලා තින. ඒ අනුව සංඛ්‍යාලේඛන දත්තයන් නිවැරදිව සකස් කරගෙන පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපේක්ෂා කරනවා. මම හිතන්නේ විදුලි බල බලශක්ති අමාත්‍යතුමා සභාවේ ඉන්නවා. එතුමා විසින් අමාත්‍යංශ ප්‍රකාශයක් ඊට පෙර ආතුව කරලා ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් කරනු ලැබුවා. තවදුරටත් අවශ්‍ය නම් එතුමා අද දින සභාව ගාවේ රැඳී සිටිනවා. එතුමා විදුලි බල බලශක්ති අමාත්‍යංශ වෙනුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මේ පැහැදිලි කිරීම කරනු ලබා.
සම්ප්‍රදායක් හැටියට ප්‍රශ්නයක් ඇහුවාම ඒකට කල් ගන්න එකට අපි බොහෝ අවස්ථාවල විරුද්ධ වෙලා නැහැ. මොකද ඒක සාධාරණ නිසා. හැබැයි ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ දුප්පත්කම පිළිබඳව. මේ තොරතුරු සංඛ්‍යාලේඛන දත්ත නැතුව හරිනම් අයවැය හදන්න බෑ. හරි, දැන් මේ අයවැයේ අවසාන දිනේ, මේ අවසාන දිනේ මම ඇහුව ප්‍රශ්න ගණනාවක් මේ රටේ දුප්පත්කම ගැන, මන්ද පෝෂණය ගැන, දුප්පත්කමට විරුද්ධව ගන්න ප්‍රතිකර්ම ගැන. ඒකට මෙතුමන්ලා කියනවා ඉදිරි දිනකදී උත්තර දෙන්නන්ද. ඉදිරි දිනකදී උත්තර දෙන එක කියන කාරණාව මේ අවස්ථාවේ මේ මොහොතේ මේ ප්‍රශ්නෙට අසාධාරණයි කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. මොකද මේ අයවැය සාකච්ඡා වෙන වෙලාවේ ඔබතුමන්ලාට කල් ගන්න වෙලාවක් නැහැ. එහෙනම් කොහොමද අයවැය සකස් කරේ? කරුණාකර මේකට උත්තර දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
මුදල් අමාත්‍යාංශයේ
ප්‍රතිගරු කථානායකතුමනි,
නිවේදනය
මේ සම්බන්ධව මම මේ ගරු විපක්ෂ නායකතුමාට මීට පෙරත් පැහැදිලි කරා. මේ දුප්පත්කම නැත්නම් ඒ දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ජනතාව පිළිබඳ හොයා ගැනීමට එක්තරා ක්‍රමයක් තමයි විද්‍යාත්මකව මීට පෙර 2019 ගත්ත සංගණනය තවත් විද්‍යාත්මක කරුණු අපේ ඒක පුද්ගල ආදායම උද්ධමනයේ පයි කරුණුත්‍රේ ගලපලා විද්‍යාත්මකව සොයා ගැනීම. ඒක මේ මහ බැංකුව මුදල් අමාත්‍යංශය කරනවා. හැබැයි ඒ වගේම අද ඉතාමත්ම මේ පැහැදිලි සංගණනයක් අපි කරගෙන යනවා.
ජනතාවගෙන් අපි තොරතුරු ගත්තා රජයෙන් ආධාර බලාපොරොත්තු වෙන අය කවුද කියලා. 34 ලක්ෂයක් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරා. දැන් රාජ්‍ය නිලධාරීන් ගෙයින් ගෙට ගිහිල්ලා ඒ 34 ලක්ෂය සැබෑවට ආධාර ලැබිය යුතුවද කියලා සොයාගෙන යනවා. ඉන්පස්සේ අපි අප්‍රේල් මාසෙ වෙනකොට මේක ඉවර කරලා ඔවුන්ට රජයෙන් දෙන සහනය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට අමතරව මේ විෂය භාර ඉන්න සමාජ සුබසාධන කටයුතු භාර අනුප පැස්කුවල් අමාත්‍යතුමා, මොකද මෙතුමාගේ මේ ප්‍රශ්නය ලැබුණේ පෙරේ දහවස, ඊයේ දවස නිවාඩු දවසක්, සම්පූර්ණ විස්තරයක් ඉතාම නුදුරේදී දෙන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි.
මෙතුමාගේ ප්‍රකාශය අමාත්‍යංශ
ප්‍රකාශ. ඔව් ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතනහිමි විසින් ගරු මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙත යොමු කළ ලද ප්‍රශ්න සඳහා පිළිතුර. ගරු කතානායකතුමනි, 2023 අයවැයෙහි සඳහන් වන්නේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවයි. ප්‍රතිව්‍යුහගත කිරීමක් යනු ඉඳුරාම ජාතික සම්පත් විදේශ සමාගම් වලට විකිණීමක් නොවේ. ඒ පහත් සඳහන් පරිදි විවිධ පියවරයන් යටතේ සිදු කළ හැක. 1. ගැළපෙන පරිදි ආයතනයේ මුළු ව්‍යුහය කොටස් වලට වෙන් කර පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෙදීම. 2. එක සමාන කටයුතු වල යෙදෙන ආයතන ඒකාබද්ධ කිරීම. 3. කර්මණාකාරීත්වය රජයේ සතුව තබා ගනිමින් මෙහෙයුම් පෞද්ගලික අංශයට දීම. 4. කර්මණාකාරීත්වය පෞද්ගලික අංශයට ලබා දී අනෙකුත් අංශ රජයේ සතුව තබා ගැනීම. 5. කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් බදු දීම. 6. 49%ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් අංශතු කිරීම. වරහන් ඇතුලේ පෞද්ගලික අංශය සමග හවුලේ. 7. විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මත ආයතනයේ වෙනත් සමාගමක් හෝ ආයතනයන් වෙත පැවරීම. ගරු කතානායකතුමනි, රජයේ සතුව මේ ගණයට වැටෙන විවිධ වූ ආයතන 430ක් පමණ ඇත. භාණ්ඩාගාරය විසින් එම ආයතන නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව යෙදවූ මුදල ආසන්න වශයෙන් පහත සඳහන් පරිදිය 2017 ₹318,000,000, 2018 ₹307,000,000, 2019 ₹295,000,000, 2020 ₹454,000,000, 2021 ₹367,000,000. ගරු කතානායකතුමනි, 2021 අධ්‍යාපනය සඳහා වූ මුළු වියදම ₹1,445,000,000, 2021 සෞඛ්‍ය සඳහා මුළු වියදම ₹1,375,000,000. සසඳා බලන්න, ඒ වර්ෂයේ මේ ආයතන නඩත්තුවට ₹1,367,000,000, සෞඛ්‍ය වියදම ₹1,375,000,000. ගරු කතානායකතුමනි, ලාභ ලබනවායි අපි අදහස් කරන ආයතනවල තත්ත්වයද රජය විසින් දක්වනු ලබන අනුග්‍රහයන් මත ගොඩනැගෙන අර්ධ ඒකාධිකාරත්වය අනුව සිදුවන අවස්ථාවන්ද දැකිය හැක. මේ වන විට අපේ විදේශ විනිමය සංචිතය නාමිකව ₹1,06,000,000,000. රුපියලේ වටිනාකම මේ වසර තුලදී 80%කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමාණ විය. පසුගිය අප්‍රේල් මාසයේදී අප තාවකාලිකව ණය නොගෙන බව ප්‍රකාශ කොට දැනට මාස 8කට ආසන්නය. විනිමය හිගය තුළින් පැන නැගුණු උග්‍ර ආනයන භාණ්ඩ හිගය, මිනිසුන් මැරී වැටුණු සැතපුම් ගණන් දිග තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පොහොර පෝලිම්, කිරිපිටි පෝලිම්, ඖෂධ නැමැති රෝහල් අපට මතක ඇත. දැනටත් සපුරා විසඳී නොමැති මෙම කරුණු සඳහා ස්ථිරසාර විසඳුම් අප සෙවිය යුතුය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ වයස අවුරුදු 18-29 අතර අයවලුන්ගෙන් 78.2% ප්‍රමාණයක් අවස්ථාවක් ලැබුණොත් රට හැර යාමට කැමැත්තෙන් සිටින බවයි. අවුරුදු 30ට වැඩි අයවලුන් අතරින් 145.4%ද රට හැර යාමට කැමැත්තෙන් සිටී. උගතුන් රට හැර යාම අවාසනාවන්ත තත්ත්වයකට පැමිණ ඇත. ගරු කතානායකතුමනි, 2021දී 382,500ක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අතර 2022 සැප්තැම්බර් වන විට 700,000 දක්වා එය වැඩි වූ අතර එනම් 144%කින් පමණ වර්ධනය වී ඇත. මාතෘභූමියට මහත්සේ ඇලුම් කළ මිනිසුන් මේ ලබා දෙන පණිවිඩය කුමක්ද? අප දිගින් දිගටම ගෙන ඇති ගතානුගතික ප්‍රතිපත්ති පිළිබඳව අපට ආපසු හැරී සිටීමට නොවේද? අනාගතයක් නොපෙනෙන ආර්ථික ගොහොරුව ඔවුන් මෙම මානසිකත්වයට පත්කර ඇති බව කවුරුත් පිළිගත යුතුය. ගරු කතානායකතුමනි, අප ඉතා අසීරුවෙන් රැකගෙන ඇත්තේ සැබෑ සම්පත්දැයි විමසා බැලීමට කාලය පැමිණ ඇත. ලෝකයේ බොහෝ දියුණු රටවල් සමග සසඳා බලන විට අප පෞද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍යාංශයේ 100%ක් ඉහළ ගියක් පෙන්වයි. නමුත් දියුණු රටවල සංකල්පය වී ඇත්තේ රජයේ ව්‍යාපාරයන්හි නියැලීම නොව විශේෂ ක්ෂේත්‍රයන් සියල්ල නිසි පරිදි නියාමනය කරමින් ඒ තුළින් ආයතන උපයා ගන්නා ලාභෙන් ඉහළ කොටසක් රජය ලබා ගැනීමයි. ගරු කතානායකතුමනි, ප්‍රතිව්‍යුහ ගත කරනයකදී වැදගත්යයි රජය සලකන කරුණු නම් එක, පැහැදිලි විනිවිද භාවය; දෙක, මෙතෙක් එම ආයතනවලින් ජනතාවට ලද සේවය වඩා දියුණු තලයකට ගෙන යාම; තුන, රැකියාවන් හා සේවක අයිතිවාසිකම් සුරකීම; හතර, ජාතික ආර්ථිකයට හා ආරක්ෂාවට ඍණාත්මක බලපෑම් ඇති නොවීම; පහ, මෙම ආයතන පිළිබඳ ඍජු නියාමනයක් රජය විසින් පවත්වා ගැනීම; හය, ආයතන පවත්වා ගැනීමේ බර ජනතාව වෙත පැටවීම වෙනුවට ලාභයෙන් සාධාරණ කොටසක් බදු ලෙස රාජ්‍ය ආදායමට ලබා ගැනීම; හත, විදේශ සංචිත වර්ධනය කර ගැනීම සහ එමගින් රුපියලේ අගය නැවතත් ශක්තිමත් කර ගැනීම; එමගින් අධික ලෙස වැඩි වූ රටින් ගෙන්වන බඩුවල මිල අඩු කර ගැනීම. ගරු කතානායකතුමනි, රටක විදුලි බල නිෂ්පාදනය මිශ්‍ර ජනන පද්ධතියක් තුළ ක්‍රියාත්මක කිරීම හා එහි ස්ථාවර බව රැක ගැනීමට හේතු වන බව පිළිගත් මතයයි. එහිදී ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතුය යන්න අවිවාදාත්මක කරුණකි. අද මෙම ආයතන මුහුණ දී ඇති මුල්‍ය අර්බුදයන් නිසා මෙවැනි අංශ වැඩි දියුණු කරනවා වෙනුවට උදාවී ඇති තත්ත්වය ඉතා බරපතලය. කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලාගාර හා සුළං බලාගාර සඳහා විදුලි බල මණ්ඩල විසින් කළ යුතු ගෙවීම් වසරකින් කළ නොහැකි වී ඇත. කළ යුතු ගෙවීම රුපියල් බිලියන 36ක් පමණ වේ. ඒ නිසාම අද එම ආයතන පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත් වී ඇත. සූර්ය බලය හා සුළං බලය හැරුණු විට රටවටා මහා සාගරයක් ඇති දියවිනක් ලෙස පුනර්ජනනීය බලශක්ති අංශයෙන් මුහුදු රළ හා මුහුදු පීඩනය මගින් බලශක්ති නිපදවීම වැනි නව තාක්ෂණය ගැන සිතීමටවත් මෙම තත්ත්වය යටතේ නොහැකි වී ඇත. ගරු කතානායකතුමනි, ජනප්‍රිය සංකල්පවලින් මිදී අපි කල්පනාවට ගත යුත්තේ 2022 වසර මැදභාගයේ වන විට ආසියාවේ රටක් ලෙස මෑත ඉතිහාසයේ නොවැටුණු තරම් ආර්ථික ආගාධයකට අප වැටුණු බවයි. වර්තමාන රජයගත් විවිධ යහපත් මූල්‍ය කළමනාකරණ තීරණ නිසා ජනතාව එදිනදා මුහුණ දී සිටි දැවෙන ගැටලු රැසක් යම් ආකාරයකට විසඳුණු නමුත් තවදුරටත් අප සිටින අසීරු තත්ත්වයේ තේරුම්ගෙන ස්ථිරසාර ආර්ථිකයක් සඳහා ගමන් කළ හැකි ප්‍රායෝගික තීරණ ගැනීමට ඉහතදී පෙන්වා දුන් පරිදි අපට සිදුව ඇත. මෙම තීරණ අභියෝගාත්මක වනු ඇත, නුහුරු හා නීරස වනු ඇත, පහසු සටන් පාඨ නිර්මාණය කරනු ඇත. එහෙත් අනාගත ශ්‍රී ලංකා වෙනුවෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත. ගරු කතානායකතුමනි, අංක 1/2023 අයවැය කතාව තුළදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර ඇති අතර එම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ විසින් මේ වෙන විට සිදු කරමින් පවතී. ඒ සිදුවන්නේ කුමන ආකාරයෙන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැත. 2, විදුලිය සඳහා නිශ්චිත වන මිල ක්‍රමයක් නොමැති වීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 304ක සමුච්චිත අලාභයක් වාර්තා කර ඇති අතර ලංකා ඛනිජ සංස්ථාවට, රාජ්‍ය බැංකුවලට හා ස්වාධීන විදුලි උත්පාදකයන්ට රුපියල් බිලියන 147ක් පමණ ණය ගෙවීමට සිදු වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන රජයේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරමින් සිටී. මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ කමිටුවක් පත් කළ අතර එම කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නව විදුලි බල පනතක් සකස් වනු ඇත. විදුලි ජනනය සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා සමාගම් මටක් පිහිටුවීමට යෝජනා වී ඇත. ඉන් එක් සමාගමක් පුනර්ජනනීය බලශක්තිය සඳහාම වනු ඇත. සියලු සේවකයන්ගේ රැකිය අයිතිවාසිකම් ආරක්ෂාව අතර අවශ්‍ය අයවලුන් සඳහා පමණක් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරනු ඇත. මේක තමයි වැදගත් මේ කතානායකතුමනි. සියලු සේවකයන්ගේ රැකියා හා අයිතිවාසිකම් ආරක්ෂාව අතර අවශ්‍ය අයවලුන් සඳහා පමණක් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරනු ඇත. නව පනත යටතේ විදුලිය සඳහා මූ නියාමන කොමිෂමක් ඇති කරනු ලබන අතර එහි ප්‍රධාන අරමුණ උපරිම පාරිභෝගික ආරක්ෂාවයි. බොහොම ස්තුතියි ඔබතුමා.
අවස්ථා ගණනාවකදී මේ සභාවේ අපි ඉදිරිපත් කරා, විශේෂයෙන්ම අර නීති විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රශ්නය, විශේෂයෙන්ම ඒ විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම වසර 3කට කල් දමලා ඒ දුවා දරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන එක ෆැමිලරයිස් කරන්න, ඊට පස්සේ මම හිතන්නේ සබ්ජෙක්ට්ස් අටට මුතුමන්ලා යෝජනා කරලා තියෙනවා. වසර 3කට පසුව පළවෙනි වසරේ විභාග 3කුත්, ඉන් පසුව 6කුත් මේ යනාදී වශයෙන් ක්‍රමානුකූලව මේක ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් මම ඔබතුමාට පුන පුනාම මේක යෝජනා කරා. මේක අමාරු දෙයක්, එක පාරටම ඉංග්‍රීසි භාෂාවෙන් විභාගය ලිවීමට කටයුතු කිරීම. ඒ නිසා මම අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ අර ගැසට් එක දාන්න මේ පාර්ලිමේන්තුවට අපි තීන්දුවක් දෙන්න පාර්ලිමේන්තුව එතකොට අපිට පුළුවන් තීන්දුවක් ගන්න මේක මේ 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 ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක මේක මේ ඇත්ත වශයෙන්ම අදාළ ආයතන වලින් මේ 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 ඉල්ලීමට ඇහුම්කන් දෙන්නේ නැත්තම් මම දන්නවා අධිකරණ මැතිතුමා ලොකු උත්සාහයක් දරුවා ඒකට අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා නමුත් මේවට සවන් දෙන්නේ නැත්තම් මේක දාන්න පාර්ලිමේන්තුවට අපි මේක මේ පාර්ලිමේන්තුවේ තීන්දුවක් ගමු
ගරු කතානායකතුමනි මේ කාරණයේදී පනත් කෙටු මේ රෙගුලාසිය හදලා පාර්ලිමේන්තුව විසින් සම්මත නොකරන තාක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ගරු අධිකරණ ඇමතුමා මේ අපෙත් එක්ක ඉන්නවා. එතුමාට බෑ එතුමාගේ පාලනයේ සීමා තැනකයි මේක තියෙන්නේ. ඒ නිසා මෙතුමා 2020 අලිසබ්‍රිය ඇමතුමායේ හදපු රෙගුලාසිය ගැසට් මගින් ප්‍රසිද්ධ කරපු රෙගුලාසිය හැකි ඉක්මනින් ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරොත් පාර්ලිමේන්තුව අපි පරාජය කළ වහම මේක ක්‍රියාත්මකව නතර වෙනවා. මේ දැන් දීර්ඝ කාලයක් ඔබතුමාගේ කාලේ නාස්තිකර අපි මේක සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා. එතකොට එතුමාට නිසි පරිදි අලුත් ගැසට් නිවේදනයක් හදලා ඉගෙන අපිට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න පුළුවන්.
ජම්පි කරනවා කම එතුමා. කරුණ දෙයක් ගැන දැනුවත් කරන්න එතුමා පසු උත්තර දෙන්න. දරු ඉදිරි බලය එතුමාත් ඉන්න නිසා මම පළමුවෙන්ම යෝජනා කරනවා පසුගියදා කැබිනට් මණ්ඩලය ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා. ඒ සම්බන්ධයෙන් යුතු කමිටුවක් පත් කළා. දැන් ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් ඒ පිළිබඳව අදහස් දැක්වුවා. මේ කමිටු යෝජනා අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට වෙන් කරනවා. විශේෂයෙන්ම ජනනය සඳහා එක කම්පැනියක් නෙවෙයි ජනනය සඳහා කම්පැනි 6ක් ලක්ෂපාන පැරණි ජල විදුලි පද්ධතිය කැලණිගඟේ මහවැලි ජල විදුලි පද්ධතිය මහවැලිගඟේ සමනලව හා අනිකුත් විදුලි බල මණ්ඩලයට අයත් ජල විදුලි පද්ධති පුත්තලම බලාගාරය කැලණි සහ අනිකුත් තාපජනන බලාගාර සහ මන්නාරම සුලන් බලාගාරයේ විදුලි බල මණ්ඩලයට අයිති මෙගාවට් 100 කොම්පැනි 6ක් මම මෙතේදී අවධාරණය කරනවා මොන කමිටිය මොන යෝජනා කළත් කැලණි ගංගා තීරයේ බලාගාර ඉති කළ තියෙන්නේ ජලාශය ඉති කළ තියෙන්නේ විදුලි බලය සඳහා පමණක් නෙවෙයි. පානීය ජලය කොළඹට හා අවට ප්‍රදේශවලට ලබා දෙන්නේ කැලණි ගඟේ. ඒ වගේම මහවැලි ජලාශය ඉති කළ තියෙන්නේ විදුලි බලය සඳහා නෙවෙයි. පානීය ජලය වාරි මාර්ග හා අනිකුත් කටයුතු සඳහා. මේවා කම්පැනි බවට පත් කළොත් අනිවාර්යයෙන්ම ඒ අය ප්‍රමුඛතාවය ලබා දෙන්නේ විදුලි බල ජනනයටයි. ඒ වගේම දැනට මේ ජලාශවල උදාහරණයකට ලක්ෂපාන බලාගාර සංකීර්ණයේ රුපියල් 2.41ට විදුලි එකකයක් නිපදවන්නේ. මහවැලි සංකීර්ණයේ රුපියල් 2.70ට විදුලි එකකයක් නිපදවන්නේ. සමනල සංකීර්ණයේ 3.68ට විදුලි එකකයක් නිපදවන්නේ. මේවා වෙළඳපොළේ විකිණීමට සම්ප්‍රේෂණ පද්ධතියේ ISO නමින් ආයතනයක් පිහිටවනවා ඉන්ඩිපෙන්ඩන්ට් සිස්ටම් කන්ට්‍රෝල් එකක් වෙළඳ පද්ධතියක්. ඒ වගේම වීලින් මූලධර්මය අනුගමනය කරන්න යනවා. ඒ අනුව ඕනෑම තොග වෙළඳෙකුට උදාහරණයක් ඇටියට වාණි සංස්ථාවට ලක්ෂපාන සංකීර්ණයේ විදුලිය ගන්න පුළුවන්. පොදු වෙළඳාමට ගිය හැටියේ අඩු වියදම තියෙන විදුලි බලාගාරයට වැඩි ඉල්ලුමක් එනවා. ඒ අනුව ජල විදුලිය අනිවාර්යයෙන්ම තාප විදුලියේ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේ ගැන මේ පාර්ලිමේන්තුවේ විධිමත් අධ්‍යයනයක් විධිමත් විවාදයක් සිදු කරන හැටියට මම ඉල්ලා හිටිනවා. ඒ වගේම බෙදාහැරීම් කලාප හතරක් එක දැනටත් පවතින ඒවත් කොම්පැනි කරන්න යෝජනා කරලා තියෙනවා. ලෙකෝ ආයතනයේ LTL ආයතනයේ ලංකා කෝල් ආයතනයේ ලංකා විදුලි බල මණ්ඩලයේ අත්සාධකේ ඒ වගේම අනිකුත් උපකාරක සේවා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබා දෙන ඒ කියන්නේ ජෙනරේටර්ස් ලබා දෙනවා AC පවත්වාගෙන යනවා මේවා ඒ වගේම සියලුම ණය වෙනත් ආයතනයකට ගන්නවා PUCSL එක වෙනස් කරලා ඒ වෙනුවට වෙනත් නියාමන ආයතනයක් ගේනවා ඒ වගේම නිල විනිශ්චය සභාවක් පිහිටවන්න යෝජනා කරලා තියෙනවා ඒ වගේම මේ කෙරෙන පරිවර්තන කාර්යාවලිය අතලේ බලශක්ති අමාත්‍යාංශයෙන් මේ බලය මුදල් අමාත්‍යාංශයට අරගෙන ඒ සඳහා එනර්ජි සප්ලයි කමිටි කියලා 2002 තිබුණා වගේ ආයතනයක් පිහිටවන්නත් යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් අපි නොකළොත් විශේෂයෙන්ම ජල විදුලිය තියෙන්නේ මේ රටේ විදුලි බල පද්ධතියේ පාලනය සඳහා ඒ කියන්නේ ප්‍රීකවෙන්සි කන්ට්‍රෝල් එකට ඒක පුජ්‍යලික සමාගමකට ලබා දෙන්න බෑ. මාර්ග තැච මැතිනියට විදුලි බල ශේෂ්ත්‍රයේ පුජ්‍යලීකරණය කිරීම පිළිබඳ ප්‍රශ්න ආපු වෙලාවේ එතුමියවත් විශේෂයෙන්ම නැෂ්ටික බලාගාර හා තමන්ගේ ජාතික ආරක්ෂාවට තුඩු දෙන දේවල් ඒ විදිහට කළේ නැහැ. මොකද මේ ජලවිදුලි පද්ධතියට අපි ගෙවලා ඉවරයි. ලක්ෂපාල නායක ගෙවලා ඉවරයි. ඩීඑස්එල් නායක යුගයේ කොතලාවල යුගයේ ඉඳන් මහවැලි නායක ගෙවලා ඉවරයි. එතකොට මේ ගෙවලා ඉවර ණයට මේ රටේ සෑම කෙනෙක්ම දායක වෙලා තියෙනවා. ඒ නිසා මේවා පුජ්‍යලික සමාගම් බවට පත් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්. ඒක ඇත්ත වශයෙන්ම මේක මට පේන හැටියට මම දැකපු හැටියට නම් ගෝර්බචෝව් සෝවියට් දේශයේ විසිරුවා හැරියා වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. ඒ ඒ ඒක ගැන අපි විධිමත් සාකච්ඡාවක් කරන්න මා හිතන්නේ යොමු විය යුතුයි. ඒ වගේම විදුලි බල මණ්ඩලය නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා මේ ඒගොල්ලන්ට මේ සහනයක් දෙනවා කියලා. එම සහනයක් නෙවෙයි, සහනය දෙනවා නම් දෙන්නේ ඒකක 300ට වැඩි අයට. ඒක 300ට අඩුවෙන් පාවිච්චි කරන සියලු දෙනාටම මේ ජලවිදුලියේ ඒ වගේම අනිකුත් අඩු බලාගාරවල යන්න පුළුවන්. ඒ වගේම මේ පාඩුව නමින් මෙතුමා හඳුන්වපු කාරණේ ලංකා විදුලි බල මණ්ඩලය හදලා තියෙනවා සිනාරියෝස් 12ක්. මම ඒ 12ම බැලුවා. ඒ 12 ඒගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ දිනකට ඒකක ගිගාවොට් 47ක් වැය වෙනවා කියලා. දෙසැම්බර් 5 වෙනිදා වැය වෙලා තියෙන ගිගාවොට් 35.5. ඒ අනුව මේ මිල ගණන් බැලුවාම ගිගාවොට් පැය 35.5ක් නම් වෙන්නේ මතක තියාගන්න 47ට හැදුවාම ජනන වියදම බිලියන 790යි. ඔව්. හැබැයි 38ට හැදුවාම ජනන වියදම 370යි. ඒක නිසා මේ පිළිබඳව විධිමත් ආකාරයේ පරීක්ෂණයක් ස්වාධීන කණ්ඩායමක් මගින් සිදු කළ යුතුයි මහජන උපයෝගිතා කොමිසමත් එක්ක කියලා මම බලශක්තිමත්තුමාට යෝජනා කරනවා. ඒ වගේම අපේ ආර්ථික ස්ථායීකරණ අනුකමිටුව මගින් ආසියානු සංවර්ධන බැංකුවට ආරාධනා කළා මේ ලෝකය පුරා බලශක්ති ශේෂ්ත්‍රයේ සිදු කරන යම් යම් පරිවර්තන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න කියලා. ඒ අනුව ඒ අය ලබන 13 වෙනිදා හවස 2ට පාර්ලිමේන්තුවේ කාර්යක සභා අංක 2ට එනවා. මම ආරාධනා කරනවා සියලුම මන්ත්‍රීතුමාලට මේ විදුලි බල ශේෂ්ත්‍රය පිළිබඳව බලශක්ති ශේෂ්ත්‍රය පිළිබඳව ලෝකයේ අත්දැකීමත් ලංකාවේ සිදු කරන යන ක්‍රියාවලියත් ගැන ඒ සංවාදයට දායක වෙන්න කියලා.
ගරු ඇමතිතුමා. ගරු කතානායකතුමනි, මම හිතනවා මේ වාර්තාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සියලු දෙනාට ලබා දීලා තියෙනවා ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තාව. ඒ වාර්තාවේ මම කනගාටු වෙනවා චම්පික රණවක මන්ත්‍රීතුමා වාර්තාවේ එක කොටසක් කියවලා ඉතුරු කොටස කියවා නොමැතිව මේ ප්‍රකාශය කිරීම පිළිබඳව. ඒක යෝජනා කරලා තියෙන ගරු කතානායකතුමනි ඒ කමිටුව විසින් විශේෂයෙන්ම අපේ තියෙන දැනට තියෙන සමනලවැව මහවැලි එවැගේම ලක්ෂපාන එවැගේම නොරොච්චෝලේ එවැගේම සුලම් බලෙන් ක්‍රියාත්මක වෙන සියලුම බලාගාර වෙන වෙනම කම්පැනි බවට පත් කරන්න කියලා ඒ කියන්නේ යෝජනා කරලා තියෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ඒ වගේ මේ වාර්තාවේ යෝජනා කරලා තියෙනවා එතුමා කියන්න මම හිතන්නේ එතුමා කියපු නැති එකක් කියවපු නැති එකක්ද එතුමා නැත්තම් ජනතාවට නොකියපු කාරණාව තමයි ඒ කමිටුවේම වාර්තාවේ තියෙනවා විශේෂයෙන්ම සුලම් බලයෙන් සහ ජල විදුලියෙන් ක්‍රියාත්මක වෙන මේ බලාගාර සියල්ලම රජයේ සතුව තියාගන්න කියන එක. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙනෙත් ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මහවැලි සමනලවැව ලක්ෂපාන එවැගේම පුත්තලමේ තියෙන සුලම් බලාගාරයත් එවැගේම අපේ තියෙන පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති මේ සියල්ලම රජයේ සතු ව්‍යාපෘති හැටියට පවත්වාගෙන යන්න. ඒ නිසා එතුමා ඔය කියන තර්කයේ හැටියට මේක පෞද්ගලික අංශයට යන්නෙත් නැහැ. ඒ වගේම පෞද්ගලික අංශයේ ගිහිල්ලා මිල දැන් ඉන්ඩිපෙන්ඩන්ට් සිස්ටම් කන්ට්‍රෝල් එකක් දාන්නේ අවම මුදලට විදුලිය මිලදී ගැනීමට. අවම මුදලට විදුලිය මිලදී ගැනීමේදී විශේෂයෙන්ම රජයේ සතුව තියෙන නිසා ජලවිදුලි බලාගාර සහ සුලම් බලාගාරත් පුනර්ජනීය බලශක්ති බලාගාරත් ඉන්ඩිපෙන්ඩන්ට් සිස්ටම් කන්ට්‍රෝල් එක විදුලිය මිලදී ගන්නේ තාප බලාගාර සහ එහෙම නැත්නම් ගල්ලංගුරු බලාගාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඉන්ධන බලාගාර වෙන්න පුළුවන්. ඒ ඉන්ධන බලාගාර වලින් විදුලිය මිල දෙගින්න පමණයි. ඒකෙදි අවස්ථාව ලැබෙනවා ස්වාධීනව කටයුතු කරන ඉන්ඩිපෙන්ඩන්ට් සිස්ටම් කන්ට්‍රෝල් එකට මීට වැඩිය ක්‍රමවත්ව අඩුම මුදලට විදුලිය මිලදී ගැනීම කටයුතු කරන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා නොමග යවන්න එපා. එතුමා කමිටුවක සභාපතිවරයෙක් හැටියටත් මේ පාර්ලිමේන්තුවත් ජනතාවත් නොමග යවීම පිළිබඳව මගේ කනගාටුව මම පළ කරනවා. මම අවස්ථා දෙකකදී ඒ කමිටුවට සහභාගී වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ කැඳවන හැම කමිටුවකම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ වාර්තාවේ සම්පූර්ණ වාර්තාව කියවීමේදී ඒ කමිටුවේ වාර්තාව ලබා දීපු සියලුම නියෝජිතයන් මම හිතනවා ඒ වාර්තාව ඉරාන් වික්‍රමරත්න මැතිතුමත් කියවලා තිබුණා. එතුමා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරා. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දීලා තියෙනවා. ඒක පැහැදිලිව තියෙනවා මේ ජලවිදුලි බලාගාර පුනර්ජනී බලශක්ති බලාගාර ඇතුළු සියල්ලම රජයේ සතු බලාගාර හැටියට පවත්වාගෙන යන්නේ කියලා. ඒක තමයි රජයේ ප්‍රතිපත්ති බවට පත් වෙන්නේ. හැබැයි ඒකේ යෝජනා කරලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසම අහෝසි වෙලා මේ එකින් එක වෙච්ච, ඒ කියන්නේ බලශක්තිය වෙන්න පුළුවන්, විදුලි බලය වෙන්න පුළුවන්, වෙනම නියාමනය කරන්න පුළුවන් ආයතන කීපයක් පත් කරන්න. ඒක තමයි ලෝකයේ අනිත් රටවල්වත් සිදුවන තත්ත්වය. ඒ නිසාම තමයි සමහරු කලබල වෙලා තියන්නේ ගරු කථානායකතුමනි. ඒ වගේම විශේෂයෙන්ම මේ ජලවිදුලිය පිළිබඳව කතා කරනකොට මෙතුමා මට පෙර හිටපු විදුලි බල අමාත්‍යවරයා මේ පිළිබඳව විශේෂ දැනුම තියෙනවා මට වැඩිය. මම ඒක පිළිගන්නවා. නමුත් එතුමා ලඝු කරන්න හදනෝ මේ ඊයේ පෙරේදා භාවිතා වෙන විදුලිය ප්‍රමාණය. ගිගවට් 33 වගේ ප්‍රමාණය තමයි අපේ ලංකාවේ සාමාන්‍ය ප්‍රමාණය කියලා. ගරු කථානායකතුමනි, වර්ෂාපතනයේ වැඩි කාලෙට පාවිච්චි කරන විදුලිය ප්‍රමාණය අඩුයි. ඒක මම දන්නා. එතුමා දන්නවා. නමුත් එතුමා කියන්නේ නැහැ ජනතාවට. භාවිතා කරන ප්‍රමාණය අඩුයි. ඒ වගේම පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් තියෙනකට ගිගවොට් අර 47 නෙවෙයි ඊට වැඩි අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපි උපකල්පනය කළ තියෙන විදුලි බල මණ්ඩලය ලබන අවුරුද්ද වෙනකට කර්මාන්තම සියල්ල දුවන්න ඕන. ඒ වගේම සංචාර කර්මාන්තේ මීට වැඩිය ප්‍රවේශයක් ගන්න ඕන. මේ පහුගිය කාලේ අපේ රටේ තිබුණු සංචාර කර්මාන්ත මේ කලාප සියල්ලම වැහිලා කියලා තිබුණේ. ඒ නිසා ඒ සැලසුමට අනුකූලව අපේ කර්මාන්ත සියල්ලත් පවත්වාගෙන යන්න. ඒ වගේම අඛණ්ඩව විදුලිය දෙන්න. පැය දෙකක හෝ පැය දෙකහමාරක විදුලි කප්පාදුවකින් තොරව. ඒක තමයි අපේ සිස්ටම් කන්ට්‍රෝල් එක මේ මම හදපු වාර්තාවක් නෙවෙයි යමතිවරය හැටියට මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවන්, ඒ වගේම ඒකේ කෝපරේට් මැනේජ්මන්ට් ටීම් එක, සිස්ටම් කන්ට්‍රෝල් එක, මේ සියලු දෙනා උපකල්පනය කරලා මේ අවුරුද්දේ භාවිතා කරපු ප්‍රමාණයට වැඩිය 1%කින් ලබන අවුරුද්දේ විදුලිය භාවිතාව තව වැඩි වෙයි කියලා උපකල්පනය කරලා හදපු දෙයක්. ලබන අවුරුද්දේ පාවිච්චි වෙන විදුලිය ප්‍රමාණය අඩු වෙනවා නම් ඒකේ ලාභය එයි. ඒ වගේම යෝජනා කරලා තියෙන ගරු කථානායකතුමනි, මේ මිල වැඩි කිරීමේදී ලබන අවුරුද්ද නියගයක් තියෙනවා නම් කොහොමද, සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙනවා නම් කොහොමද, වර්ෂාපතනය වැඩි වශයෙන් තියෙනවා නම් කොහොමද කියන එක. ඒක පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ මොන ආකාරයේ සංශෝධනයක්ද කරන්න කියන එක. ඒ නිසා මෙතුමා ඊයේ තව බොරුවකුත් කිව්වා. මේ විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගරු කථානායකතුමනි, ඔපරේටින් ප්‍රොෆිට් එකයි net ප්‍රොෆිට් එකයි කියන එක වෙනස දන්නේ නැද්ද? නැත්නම් ඒක ජනතාවට කියන්න අකමැතිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අවුරුද්දේත් ගරු කථානායකතුමනි, මේ මිල සංශෝධනයේ තුලත් විදුලි බල මණ්ඩලය ඔක්තෝබර් මාසයේ 31 වෙනකට ගරු කථානායකතුමනි, විදුලි බල මණ්ඩලය බිලියන 112ක් පාඩුයි මේ අවුරුද්ද විතරක්. මේ අවුරුද්ද දෙසැම්බර් මාසෙ වෙනකට උපාල්පනය කරනෝ බිලියන 152ක පාඩුවක් සිදු වෙනවා කියලා විදුලි බල මණ්ඩලයට. ඒ බිලියන 152ක පමණ නෙවෙයි අපේ ඇකියුමුලේටඩ් ලොස් එක. පහුගිය කාලේ පුරා ගත්තොත් එහෙම, දැන් මෙතන ඉන්නේදී රංජිත් සීමලා අපිට ඇමතුමත් කිව්වා අපේ පුනර්ජනීය සැපයුම් කරුවන්ට පමණක් බිලියන 36ක් ගෙවන්න තියෙනවා මේ වන විට ඔක්තෝබර් මාසෙ 31 වෙන විට ඒ සැපයුම් කරුවන්ට. රුපියල් බිලියන 3ක් ගෙවන්න තියෙනවා රූෆ් ටොප් සෝලා වහලේ මත සූර්ය පැනල සවි කරලා තියෙන පිරිස් වලට මාස 12කින් ගෙවලා නැහැ. ඒ වගේම IPPs ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ප්‍රොඩියුසර්ස් අපි මිලදී ගන්න පෞද්ගලික බලාගාරවලට බිලියන 70ක් ගෙවන්න තියෙනවා ගරු කථානායකතුමනි. බලශක්ති අමාත්‍යාංශයේ කණිත සංස්ථාවට රුපියල් බිලියන 50ක මුදලක් ගෙවන්න තියෙනවා. ඒ නිසා මේක නොමග යවන්න උත්සාහ කරනවා. එක පැත්තකින් කියනවා මේ අඩු මුදලින් තමයි අපි දන්නවා ජලවිදුලියෙන් උත්පාදනය කරන්න පුළුවන් නම් අපිට 100%ම අපිට රුපියල් 3ට දෙන්න පුළුවන් විදුලිය. හැබැයි යථාර්ථය තමයි ජලවිදුලියෙන් උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ එය මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා 90%ක් උත්පාදනය කරා ජලවිදුලිය. ජලවිදුලිය 90%ක් උත්පාදනය කරා. හැබැයි දැන් ජලවිදුලිය සහ පුනර්ජනීය බලයෙන් උත්පාදනය කරන්නේ 50%යි ගරු කථානායකතුමනි. ඉතුරු 50%ම උත්පාදනය කරන්නේ ගල් අඟුරු 30%ක් මේ රටේ උත්පාදනය කරන්නේ දැවි තෙල් ඉන්ධන බලාගාරවලින්. අපිට තාම ධාරිතාවේ අඩුවකුත් තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, දැන් මේ තර්කයක් හදන්න හදන්නේ මේ ජලවිදුලි බලාගාරවලින් රුපියල් 2.7 ගානක් යන්නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් 3 ගානයි. ඒක අපි පැහැදිලිව කියලා තියෙනවා. ඔව් රුපියල් 3 යන්නේ. අපේ ගල් අඟුරු බලාගාරවලින් රුපියල් 42 යන්නේ. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සතු ඉන්ධන බලාගාරවලට යනවා රුපියල් 90ක් ගරු කථානායකතුමනි. දැන් තර්කේ හඳුන සමහර පත්‍රවල මෙන්න ඉන්ධන බලාගාර වහලා තියෙන කියලා. ඇත්ත කතාව මේ වෙන විට ජලවිදුලිය සහ ගල් අඟුරු බලය ඇරෙන්න අපි අපේ තාප විදුලි බලාගාර අපි පාවිච්චි කරන්නේ නැහැ. අපේ ඉන්ධන බලාගාර පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි මේ ඔපරේටින් ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි අඛණ්ඩව විදුලිය දෙන්න ඕන නම් අර පැය 2යි විනාඩි 20ත් අපි අයින් කරලා පැය 24 දෙන්න ඕන නම් අන්න අපි අලාභයක් බවට පත් වෙනවා. ඒ අලාභය ඇති කරගන්න බැරි හින්දා තමයි මූල්‍ය තත්ත්වේ නැති හින්දා තමයි ඉන්ධන ගන්න බැරි හින්දා තමයි දැවිතෙල් ගන්න බැරි හින්දා තමයි අද දවසේ තත්ත්වේ වෙනකොට අර ඔපරේටින් ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙන්නේ අපි ජල විදුලිය සහ අපේ තියෙන ගල් අඟුරු විතරක් පාවිච්චි කරන නිසා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ වගේම මම කියන්න ඕන මේ 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 වගේ තරක හදන්න එපා. දැන් රුපියල් 3ක් වැය වෙනවා ජල විදුලියට අඩුම තීරු වලට රුපියල් 3 දෙන්න. එතකොට රුපියල් මේ ඒකක 180ට වැඩියෙන් පාවිච්චි කරනට වැඩියෙන් පාවිච්චි කරන්න කියලා. එහෙම අපිට වෙන් කරන්න බෑ. මේ රටේ හැම එක්කෙනාටම තියෙන්නේ පුරවැසියන්ට එක හා සමානව විදුලිය ලබා දීම තමයි කියලා යුත්තේ. නැත්තම් කොටසක් තෝරලා ඉවරලා වාඩ රුපියල් 3ට දෙන්නේ අපි හරිත් කට්ටිය අපි දෙනවා රුපියල් 75ට කියලා එහෙම තෝරන්න බෑ. ගරු කතානායකතුමනි විදුලි බල මණ්ඩලයේ පුරෝකථනය කරලා තියෙනවා එළමෙන අවුරුද්දේ මේ තියෙන ටැරිෆ් ඇඩ්ජස්ට්මන්ට් එකේ දැන් මේ අගෝස්තු මාසේ කරපු එකත් එක්ක ඩොමෙස්ටික් සෙක්ටර් එක ඒක නේද දැන් ගෘහස්ත කාණ්ඩය ගෘහස්ත කාණ්ඩයට විදුලිය ලබා දුන්නොත් සාමාන්‍ය වර්ෂාපතනයක් එක තියෙද්දි උපකල්පනය මේක ආසන්න වශයෙන් රුපියල් බිලියන 130ක සහනාධාරයක් දැනුත් ක්‍රියාත්මකයි සහනාධාරය සබ්සිඩි එක රුපියල් බිලියන 130යි කර්මාන්ත වලට රුපියල් බිලියන 100ක සබ්සිඩි එකක් ක්‍රියාත්මක වෙනවා ජෙනරල් පර්පස් ඒ කියන්නේ අපේ තියෙන රෝහල් පද්ධතිය අධ්‍යාපන පද්ධතිය මේක සඳහා රුපියල් බිලියන 62ක සබ්සිඩියක් දැනටත් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම ලෙකෝ එකට දෙනවා රුපියල් බිලියන 50ක් හැම අවුරුද්දෙම සබ්සිඩියක් හැටියට දෙනවා ඒ වගේම ආගමික ස්ථානවලට රුපියල් බිලියන 3ක සබ්සිඩියක් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම රජයේ ගොඩනැගිලි වලට රජයේ කාර්යාල ගොඩනැගිලි වලට රුපියල් බිලියන 4ක සබ්සිඩියක් ක්‍රියාත්මක වෙනවා මේක තුලත් එනිසා ගරු කතානායකතුමනි මේක යාවත් කාලින කරන්න කියලා ඉල්ලලා තියෙනවා මේක මේ මට මේ පෞද්ගලික අවස්ථාවක් නෙවෙයි විදුලි බල මණ්ඩලයේ දුහන්න නම් රටේ අඛණ්ඩව විදුලිය ලබා දෙන්න නම් මේක තමයි කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා දේශපාලන වාසි ගන්න මේ කමිටු සභාපතිරු හැටියට අපිව කැඳවුවට කමක් නැහැ කරු කතානායකතුමනි. අපි ඇවිල්ලා අපි උත්තර දෙන්න කැමතියි. හැබැයි කමිටුවේ නියෝජිතයන් ලබා දෙන දේවල් සැලකිල්ල ගන්නෙ නැතුව තමන්ගේ පෞද්ගලික මතයක් හැටියට ඇවිල්ලා රටේ ජනතාවට මේක නොමග යවන්න උත්සාහ කරනවා නම් ඒ කමිටු වලට අපි සහභාගී වෙන්නත් කැමති නැහැ කියන එකත් කරු කතානායකතුමනි එතන කතා කරන්න ඕන.
ඔස්සති මොකද ජම්පි කරන්න කිව්වෙත්?
ඒ මන්ත්‍රී කෙනෙක් හැටියට මේ පාර්ලිමේන්තුවේ මේ විදුලි බල ශේෂ්ත්‍රයේ හිටපු ඇමති කෙනෙක් හැටියට මිසක් ස්ථායීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට නෙවෙයි. ඒකෙන් කිසිසේත්ම මම බොහෝ පැහැදිලිව එහි සඳහන් කරුණු ඔබතුමත් දන්නවා අපි මාධ්‍යවලට එලි කළා නැහැ. මම කිව්වේ නැහැ කිසිම අවස්ථාවක මේ වසරේ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුයි කියලා. මේ ලාභයි කියලා. මම කිව්වේ මොකද්ද? අහගන්න ඉතින් පොඩ්ඩක් අහගන්නකෝ. මම කිව්වේ මොකද්ද? අහගන්න. මම කිව්වේ ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය ඔක්තෝබර් මාසයේ සඳහා ලාභයක් උපයලා තියෙනවා. කොහොමද? මේ මිල ගණන් ඉහළ යාම අගෝස්තු මාසේ ඉඳන් ක්‍රියාත්මක වුණා. සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසෙ වෙනකොට ලංකා විදුලි බල මණ්ඩලයට ලාභ උපයන්න පුළුවන් තත්ත්වයකට පත් වුණා කියලා. ඒකින්ද අපි කියන්නේ මේකයි. මේ අනාගත පුරෝකථනය මොනවා මතද පදනම් වෙලා තියෙන්නේ? මේ වසරේ ලංකාවේ ආර්ථිකයේ ඍණ 9කින් අඩු වුණා. කවුරුත් දන්නවා ආර්ථිකය එක්ක විදුලි බල ඉල්ලුම අඩු වෙනවා කියලා. කාර්යාල වල විතරක් නෙවෙයි අර්මාන්තවල ඒව අඩු වෙනවා කියලා. ඒ අනුව තමයි විදුලි බල මණ්ඩලයේ ඉල්ලුම අඩු වුනේ. මම මේ අරන් තියෙන දෙසැම්බර් 5 වෙනිදා වැහි දවසක් නෙවෙයි.
දැන් එතුමා
කොහොම පැහැදිලි කරන්නේ? එතුමා කියපු කාරණේ රජය ප්‍රකාශයක් කරන්න ඕනේ. මේ ජල විදුලිය ගැන එතුමා කවක් දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ ගැන රජයේ බලගතු ප්‍රකාශයක් අපිට අවශ්‍යයි. අපි බලා ඉන්නවා මේ පනත ගැන 6 මාසයක්වත් බලන්න ඕනේ කරු කතානායකතුමනි මේ අලුත් අය ක්‍රමයේ යටතේ ලංකා විදුලි බල මණ්ඩලය කොහොමද දුවන්නේ කියලා. ඊට පස්සේ තමයි තීරණය කරන්න ඕනේ මේ ගැන තීරණය ගන්නයි තියෙන්නේ. ඒ නිසා කොම්පැනිකරණය ගැන මම කරපු මේ මට නම් ලැබුණා මන්ත්‍රීවරයෙක් හැටියට මේ වார்த்தාව. නමුත් මම මේ වார்த்தාව ලබා ගත්තා. මේ වார்த்தාව ගැන කතා කරපු සභාවට ගියා. මම බොහෝ වගකීමෙන් කියනවා මේ කම්පැනිකරණයත් එක්ක යොදලා තියෙනවා බලශක්ති වෙළඳපොලක් ඇති කරන්න. ඒ බලශක්ති වෙළඳපොළ තුල ඝනදෙනුවක් වෙනවා මිසක් ඔය ආකාරයේ
ඔය කාරණේ විවාදයේදී ගන්න පුළුවන් කරව ඇමතුමා මන්ත්‍රීතුමා. ඔව් ඇමතුමාට මොකද කියන්න තියෙන්නේ?
අර කතානායකතුමනි තව බොරුවක් මෙතන කිව්වා. මෙතුමාගේ WhatsApp එකට මමමයි දාලා තියෙන්නේ නොවැම්බර් මාසේ 28 වෙනිදා වார்த்தාව. නොවැම්බර් මාසේ 28 වෙනිදා. මේ හැම මන්ත්‍රීවරයෙක්ටම ඇව්වා. ගරු කතානායකතුමනි ඒක විතරක් නෙවෙයි. දැන් මේ මෙතුමා පුරෝකථනය කරන්නේ අපි රට වහගෙන තියාගන්න ඕන, කර්මාන්ත වැහෙන්න ඕන, සංචාර කර්මාන්තේ වර්ධනය වෙන්න ඕන, අපේ ආර්ථිකය ඍණ වෙන්න ඕන. මේක තමයි තියෙන මතය. මේක තමයි හදන්න හදන්නේ. හැබැයි අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඒක නෙවෙයි. අපි සංචාර
කර්මාන්තේ නගා සිටවන්න ඕන, කර්මාන්ත වලට අවස්ථාව දෙන්න ඕන, කර්මාන්ත වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට අවශ්‍ය විදුලිය ලබා දීම සඳහා තමයි විදුලි බල මණ්ඩලය හැටියට රජයේ
හැටියට
අපි
වෙනම විවාදයක් දාමු. හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අධිකරණ ඇමතුමාගේ පනත ඉදිරිපත් කරන්න. ඔව්, විදුලි බල ඇමතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ගේන්න ඕන කියන එක හැම එක්කෙනාම පිළිගන්නවා. හැබැයි තමන්ගේ කාලයක ගේන්න බැරි වුණා කියලා දැන් මේ ගේනකට ඒක අවහිර කරන්න හදන්න එපා.
හරි,
අර ක්‍රමායකක් වෙනස් කරගන්න බැරුව හිටිය අවුරුදු 9ක්.
හරිද?
ඒ වගේ බලත් කියලා අපි සම්මත කරා. ඒ සම්මත කරලා උදව් කරත් නැහැ. දැන් මේ බලත් ගේන හදනකට කාර්යක්ෂමතාවය වැඩි කරන්න හදනකට ප්‍රතිව්‍යුහගත කරනකට ඒකට විරුද්ධ වෙනවා ගරු කථානායකතුමනි. තමන්ට කරගන්න බැරි වෙච්ච හින්දා අපි කරන හින්දා ඒකට අවහිර කරන්න යන්න එපා. මොනවද මේ කියන්නේ?
හරි හරි හරි. ඔව්, මොකද්ද ඔබතුමාගේ
වඩ ගෞරව සභානායකරවර්ගලේ, ඉන්ද්‍ර ගෞරව සභානායකරවර්ගලේ, இலங்கையில் தீர்க்கப்படாத இருக்கின்ற இனப்பிரச்சினைக்கு மொழி பிரயோகம் முக்கியமான ஒன்றாக இருக்கின்றது. இவ்வாறான நிலையிலே சட்டக்கல்லூரியிலே இன்று தனி ஆங்கில மொழியை பிரயோகிப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது. தமிழ் சிங்கள மொழிகளிலான பரீட்சை எழுதுவதற்குரிய வாய்ப்பு ஒதுக்கப்பட்டிருக்கின்றது.
හරි, ගොටි
ඔබතුමාගේ කතාව දැන් කතා කරා මෙතන විපක්ෂ නායකතුමා. ඒකට උත්තර දෙන්න, ඒකට උත්තර දෙන්න හදන්නේ ඇමතුමා. දෙමළෙන් කතා කරන්න හන්දේ මේ ඔය ප්‍රශ්නේ දැන් දෙපාර කතා කරා. හරි, ඔබතුමා උත්තර දෙන්න ඇමතුමා ඒකට.
එන්න කරු කතා නායකතුමනි, ඒකට
හරි මොකද්ද කියන්නේ මේ? ඔව් ඔව්,
මගේ කර්ණ ඉදිරිපත් කරන්න දෙන්න.
ඔව්, මොකද්ද කාරණේ?
ගරු කථානායකතුමා, අපි අවශ්‍යම දේ තමයි ඉල්ලන්නේ. ඔබ තමයි එහෙම කරන්න බෑ. හැමදාම අපි පොයින්ට් එක ඕඩර් එකක් ඉල්ලපු ගම අපිට අවස්ථාව දෙන්න පැය ගණන් දෙනවා අනිත් කට්ටියට. එහෙම කරන්න එපා.
නෑ නෑ,
ගෞරව සභානායකරවර්ගලේ, ඉන්ද්‍ර இலங்கையிலே தீர்க்கப்படாத இருக்கின்ற இனப்பிரச்சினைக்கு மொழி பிரயோகத்திலே செய்யப்பட்ட குறை முக்கிய காரணமாக இருக்கின்றது. இந்த நிலையிலே இன்று சட்டக்கல்லூரி பரீட்சைகளில் தமிழ் சிங்கள மொழிகளை ஒதுக்கி ஆங்கில மொழியை தனித்து பயன்படுத்துவதற்குரிய நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது. அது தொடர்பாக தயார் செய்யப்பட்டிருக்கின்ற உரிய அந்த வர்த்தமானியை இந்த உரிய விடயத்தை நீதி அமைச்சர் இந்த சபைக்கு முன்வைத்து அந்த மாணவர்கள் நியாயமான ஒரு தீர்வு கிடைக்க வழிவகுக்க வேண்டும் என்பதை கேட்டுக்கொள்கின்றேன். ஸ்துதி.
This question has been discussed a long time for the day.
මේකට මම උත්තරයක් දෙන්නම්. ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය පිළිබඳව ගරු විපක්ෂ නායකතුමාත්, විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලත්, ආණ්ඩු පක්ෂයේ ගරු ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලත් දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කරා. මම මීට පෙරත් ගරු කථානායකතුමනි මේ සභාවට දැනුම් දුන්නා, මේ පිළිබඳව වාද විවාද වලින් තොරව ප්‍රශ්නේ විසඳගත්තොත් නීති ශාස්ත්‍රයටත් නීති විද්‍යාලයටත් ගෞරවයක් ලැබෙනවා. ඒක නිසා මම ලිඛිතව නීති අධ්‍යයන සභාවට දෙවතාවක් ලියලා තියෙනවා. මේ තීරණය මීට අවුරුදු 2කට කලින් ගැසට් කරපු තීරණය තව අවුරුදු 3කට පස්සේ ඉඳලා ක්‍රියාත්මක කරන්න කියලා. මොකද නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් විභාගයට සූදානම් වුණ වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිසු දරුවන් 100කට වැඩි ප්‍රමාණයක් මාව ඇවිල්ලා මුණ ගැහිලා තියෙනවා. ගිය සතියේදී මට අවසාන වශයෙන් නීති අධ්‍යයන සභාවේ තීරණය දැනුම් දීලා තිබෙනවා. මේ ගැසට් පත්‍රය පළ කරලා තියෙන්නේ අධිකරණයකට හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතුව. ඒක නිසා නීති අධ්‍යයන සභාව විදිහට මේ තීන්දුව වෙනස් කරන්න ඒගොල්ලන් සූදානම් නැහැ කියලා. ඒක නිසා ගරු සභාපතිතුමනි, කෙසේ වෙතත් අවසාන වශයෙන් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව විසින් ඒ ගැසට් පත්‍රය අවලංගු නොකළහොත් ඒක වලංගුව පවතිනවා. පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළොත් ඒ නියෝග සියල්ල අවලංගු වෙනවා. ඒක නිසා මම ගරු සභාවට දැනුම් දෙනවා, ලබන සතියේ මම එය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ගරු මන්ත්‍රීතුමාලට තීරණයක් ගන්න අවස්ථාව දෙන්න. ගරු කථානායකතුමනි මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මම ඉදිරිපත් කරනවා.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත 262 වන අධිකාරිය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥාපනත 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම පනත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමකම හෝ මැතිවරණයකම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ සහ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද වූ පනත් කෙටුම් පතකි.
අංක 2 පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 1 න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 සිට 26 දක්වා විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යානවල සහ 2022 ඔක්තෝබර් 18 සහ 2022 නොවැම්බර් 19 යන දිනයන්හි පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා අනුව විද්‍යාන වලින් නිදහස් විය යුතුය.
සභායකංගද?
හායි.
සභානායකතුමා, යෝජනා අංක 3
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 2 න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 2 19 සහ 22 දරන විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යාන වලින් නිදහස් විය යුතුය.
සභායකංගද?
හායි.
දිනට නියමිත කටයුතු අංක 1 සිට 26 දක්වා. ඔව්, මොකද්ද කියන්නේ?
කථානායකතුමා, මේ මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග 91 ආ. දැන් අධිකරණතුමා කිව්වා ලබන සතියේ කැසට් එක දානවා කියලා. වහා දැන් කඩිනමින් වෙන පක්ෂනායක රැස්වීමේ න්‍යායපත්‍රයට මේක අරගෙන කැසට් පත්‍රය ලබන සතියේ 13 පාර්ලිමේන්තු දෙනවා 13 වෙනිදට දාන්න පුළුවන් වෙන විදිහට ස්ථාවර නියෝගයන් න්‍යාය කරගන්න.